Sri Lanka, ඒක යදේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයෙන්. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, අද 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 22 වෙනි සිකුරාදා. වෙනද වගේම සී සර ලංකා අලුත්ම කලබක් අරගෙන අදත් අපි ඔබේ නිවහන්ට ගොඩ වෙන්නේ හද පිරුණු සෙනෙහසින් සොම්නසින්. අපට සවන් දෙන ඔබ හැම දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින්. 2020 ගෙවිලා යනකොට අපි මොහොතකටවත් හිතුවේ නැහැ 2021 ඇතුළෙත් මේ වගේ දිග ලොක්ඩවුන් වලට මුහුණ පාන්න වෙයි කියලා. ඔක්ලන් නුවරට දැන් වැස්ස ටිකෙන් ටික අඩු වෙලා සීතලත් ටිකෙන් ටික අඩු වෙනවා. සීත ඍතුවේ කොළ හැලිලා අතු ඉති විතරක් ඉතුරු වෙලා තිබුණු අපේ ගේ ළඟ රෝස්ඩේල් පාර දිගටම වවලා තියෙන කැනේඩියන් මේපල් ගස්වල ලා කොළ පාටට දළු දාලා ගස්වලට අමුතුම ජීවයක් ලැබිලා අපේ මිදුලට හැමදාම උදේට කෑම සොයාගෙන එන ගේ කුරුල්ලු අතර හිටියා එකම එක කළු කිරිල්ලියෙක්. දැන් දවස් 3-4කට කලින් එක පාරටම අපි දැක්කා පුංචි අමුත්තෙක් ඇවිත් ඉන්නවා මේ කිරිල්ලිත් එක්ක. වෙනද වගේ නෙමෙයි, මේ පැටිය අරන් ආව දවසට කිරිල්ලි ඇහිඳින හාල්ලට හොටේම එකතු කරගෙන පැටියට කවනවා. පොඩ්ඩක් පරක්කු වෙනකොට පුංචි පැටියා අමුතු හඬක් නගනවා. කිරිල්ලි ලහි ලහියේ හාල්ලට එකතු කරලා පැටියාගේ කටට දානවා. ස්වභාව ධර්මයේ මොන තරම් අපූරු නිර්මාණයක්ද කියලා හිතෙනවා. දවසට 2-3 පාරක් කෑම දාන වෙලාව පරක්කු වුණොත් කිරිල්ලි මහින්ද වර්ක් ෆ්‍රොම් හෝම් කරන කාමරේ දොර ළඟට ඇවිත් සද්ද කරනවා. කළු කුරුල්ලා බොහොම සමාජශීලී කුරුල්ලෙක් විදියටයි හඳුන්වලා තියෙන්නේ. COVID-19 එන්නත් කිරීම වෙනුවෙන් සංවිධානය කරලා තිබුණු සුපර් සැටර්ඩේ වැඩසටහන හිතුවටත් වැඩිය සාර්ථක වුණා. මුලින් සූදානම් කරලා තිබුණු ටාගට් එක 100,000 ජනගහනයක් එන්නත් කරන්න. නමුත් දවස ගෙවෙනකොට එන්නත් 130,000ක් ලබා දෙන්න සංවිධායකයින් සමත් වුණා. මේ වෙනකොට මුළු රටේම මාත්‍රා දෙකම ලබාගත් අය දළ වශයෙන් 66%. එක මාත්‍රාවක් පමණක් ලබාගත් අය දළ වශයෙන් 18%. රජයේ බලාපොරොත්තු වෙන ඉලක්කය, ඒ කියන්නේ 90% ඉලක්කය ඉක්මනට ළඟා වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැනට එන්නත් කරන්නේ ගැටලුවක් විදියට පේන්න තියෙන්නේ තවම එක මාත්‍රාවක්වත් ලබා නොගත් පිරිස. අපි ඔබ හැම දෙනාගෙන් ඉල්ලන්නේ ඔබ දන්න අඳුනන තාමත් එන්නත ලබා නොගත් අය එන්නත ලබා ගැනීම සඳහා උනන්දු කරවන ලෙස. මේ සතියේ සිදුවුණු විශේෂ දේවල් දිහා බැලුවොත් නෝට්ලන්ඩ් ප්‍රදේශයට ඇලර්ට් ලෙවල් 2 වලට යන්න අවස්ථාව ලැබීම. ඒ පහුගිය අඟහරුවාදා රෑ 11:59ට. වයිකාතෝ ප්‍රදේශයටත් ඔක්ලන්ඩ් ප්‍රදේශයටත් තව දුරටත් ලෙවල් 3 තත්ත්වය. නමුත් මේ වැඩසටහන් ප්‍රචාරය වෙන වෙලාව වෙනකොට ඔබ දැනටමත් දන්නවා ඇති වයිකාතෝ ඇලර්ට් ලෙවල් එක වෙනස් වුණාද කියලා. සජීවි වැඩසටහනක වගේ නෙමෙයි අපි කනගාටු වෙනවා ඉස්සර වගේ අලුත්ම ආරංචි ඔබ වෙත ගෙන එන්න නොහැකි වීම ගැන පටිගත කරන ලද වැඩසටහනක් නිසා. මේ ගමන COVID-19 රැල්ලේ වැඩිම ආසාදිතයින් ගණන මේ වෙනකොට හඳුනාගත්තේ පසුගිය අඟහරුවාදා. අගමැතිනිය කියන විදියට මේ ආසාදිතයන් ඔක්ලන්ඩ් නුවර සබර්බ් 124ක් පුරා පැතිරිලා ඉන්නවා. කලින් වාරවල කොවිඩ් පොකුරු සීමා වෙලා තිබුණා සබර්බ් කීපයකට පමණක්. නමුත් ඩෙල්ටා ප්‍රභේදයේ තියෙන පැතිරීමේ වේගයත් එක්ක විශාල සබර්බ් ප්‍රමාණයක ආසාදිතයින් හමු වෙලා. අනිත් කාරණාව එන්නත් කරණය විශේෂ වැඩසටහන තිබුණු සෙනසුරාදා දිනේ ඔක්ලන්ඩ් ඩොමේන් එකේ තිබුණා එන්නත් විරෝධී මුවවැසුම් විරෝධී රැලියක්. 1000ක පමණ සෙනගක් ඇලර්ට් ලෙවල් 3 සීමා නොතක එතනට රැස් වෙලා හිටියා. ඒ අරුණම ඇල්බනි වලට එහා රෙඩ්වේල් කියන ප්‍රදේශයේ නිවසක 50ක පමණ පිරිසක් නිරෝධායන නීති කඩමින් එක් රැස් වෙලා. මේ කරුණු කාරණාත් බලපානවා හමු වෙන ආසාදිතයින් ගණන ඉහළ යාමට. ඔක්ලන්ඩ් වල ජීවත් වෙන අය විදියට අපිට තව සති දෙකක් මේ ඇලර්ට් ලෙවල් 3 එකේ ඉන්නම වෙනවා. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ නිරෝධායන නීති රීති නිසා කඨින පූජා උත්සව පවත්වන්නත් බැරි වුණා. නත්තල් උත්සවය පවත්වන්නත් පුළුවන් වෙයිද කියන එකත් තවම 100%ක් ස්ථිරවම කියන්න බැරි වෙයි. ඉහළ පන්ති වලින් ඔක්ලන්ඩ් පාසල් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන බව අධ්‍යාපන ඇමති පවසලා තිබුණා. ඉතින් දැන් වෙලාව අපේ මව්බිම ගැන කතා කරන්න. කොහෙන් කොහොම පටන් ගන්නද මන්දා. ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධ ප්‍රශ්නය උත්තරයක් ලැබිලා නැහැ. නමුත් රජය කියන විදියට ඔක්තෝබර් 21 වෙනිදා නෙවෙයි ඔක්තෝබර් 25 වෙනිදා ගුරුවරු පාසල් වලට පැමිණෙන බවයි ආරංචි. ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන අතරේ තම හිඟවැටුප් ලැබෙනතුරු විරෝධතා ව්‍යාපාරවල යෙදෙන බවයි ගුරු විදුහල්පති සංගම් නියෝජිතයෝ කියන්නේ. ඔවුන්ගේ බලාපොරොත්තුව දෙමව්පියන්වත් සහභාගි කරගෙන මේ විරෝධතා ඉදිරියට කරගෙන යන්න. ඊළඟට පොහොර ප්‍රශ්නය. පේන විදියට අවුල් සහගතයි. සමහරු කොම්පෝස්ට් හදලා, සමහරුන්ට කොම්පෝස්ට් රජෙන් දීලා. ප්‍රමිතිය වෙනස්. ගොවියන් කියන්නේ පැලවැඩෙන කාලයට අවශ්‍ය මඩපෝර වෙනුවට රජය දීලා තියෙන්නේ කරල් හැදෙන කාලයට දාන පොටෑසියම් ක්ලෝරයිඩ්. එහෙම නැත්නම් මියුරේට් ඔෆ් පොටෑෂ් කියන බණ්ඩිපෝර. කෘෂිකර්ම ඇමති කියනවා කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා. විද්‍යාඥයන් කියනවා පොටෑසියම් ක්ලෝරයිඩ් අකාබනිකයි කියලා. යූරියා වෙනුවට රජය ඉන්දියාවෙන් ඉෆ්කෝ නමින් නයිට්‍රජන් දියර පොහොරක් ගෙන්නන්න යනවා. මේ දියර පොහොර වර්ගයේ මුල් තොගය අඟහරුවාදා රෑ ලංකාවට එන්න නියමිතව තිබුණා. යූරියා කිලෝ 50කට සමාන වෙන බව කියනවා මේ දියර පොහොර ලීටරයක්. මේක පසට දාන පොහොරක් නෙවෙයි. ශාකයේ මතට ස්ප්‍රේ කළ යුතු පොහොරක්. තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින්නේ ඉන්දියාවේ. මේවයින් අස්වැන්න වැඩි වෙයිද අඩු වෙයිද කියලා බලාගන්න වෙන්නේ තව මාස කීපයකින්. ඒ අතරේ ආරංචි තියෙනවා විද්‍යාඥයන් සුදුසු නැති නිසා ආපසු යවපු චීන පොහොර නැව ආයෙමත් ලංකාව දිහාට යාත්‍රා කරමින් තියෙන බව. ගොවි බිම්වලට අර්වීනියා බැසිලස් ඇතුල් වෙයිද කියලා බලාගෙන ඉන්න වෙනවා මේ පොහොර නැවතත් ලංකාවට ආවොත්. ඊළඟට බඩුමිල. එකින් එක කතා කරන්න දෙයක් නැහැ. හුඟක් බඩු හිඟයි. තියෙන බඩුවල මිල ජනතාවට ඔරොත්තු දෙන්නේ නැහැ. පාන් බනිස් වගේ කෑම, බත් කොත්තු වගේ කෑම හැම දෙයක්ම ගණන් ගිහින්. ඒ අතරේ මේ සතියේ තියෙන දවස් පහේ නිවාඩුවත් එක්ක පළාත් අතර සංචරණය තහනම් කරලා තියෙද්දිත් නුවර එළියේ, ගාල්ල, මාතර, මෙකී නොකී හැම පැත්තම සංචාරක හෝටල් ලාංකික සංචාරකයන්ගෙන් පිරීලා. ආයෙම අවුරුදු පොකුර වගේ එකක් එයිද කියලා සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. ඔක්තෝබර් 15 වෙනිදා ඉඳලා සමහර නිරෝධායන නීති ලිහිල් කළ හින්දා දැන් මගුල් ගෙදරකට 50 දෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. කොහොම වුණත් ලංකාවේ ආයෙම කොවිඩ් රැල්ලක් ඇති නොවෙන්න ජනතාව වග බලා ගත්තොත් රටට යම් සහනයක් වෙයි කියලා හිතෙනවා. ඉතින් හුඟක් කතා කරා. දැන් ගීතයකට වෙලාව. අද අපි තෝරගත්තේ කුලරත්න ආරිවංශ සූරීන් අතින් නිර්මාණය වුණු ගීතයක්. සංගීත නිර්මාණය රෝහණ වීරසිංහ. ගායනා කරන්නේ සංගීත නිපුන් සනත් නන්දසිරි.
සිත දන් දුන්නේ දෙදුරුනි ඔබ හට පෙරුමන් පුරනා ලෙසින් නොවේ සිත දන් දුන්නේ සොයුරු සොයුරියෙන් සසරින් මිදෙනා ලෙසින් ගෙවෙන තුරු නොවේ ඔබුද නැඟුමන් සිත අමතනවා සරණ සොයා එනමුදු කෙලෙසද මා ජය ගන්නේ ඔබ සැම පෙරදී සතුරන් සතර නිමිති නිති ඔබ පෙළනා කුරිරුනියා දැක කල කිරෙනා සිත දන් දියම් ඔබ කිනි නිවනා නිවනසයා සිත දන් දුන්නේ දෙගුරුනි ඔබ හත් පෙරුමන් පුරනා ලෙසින් නොවේ සිත දන් දුන්නේ සොයුරු සොයුරියනි සසරින් මිදෙනා
අයිබුවන් හිතවතුනි හිතවතිනි අපි පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ මේ දිනවල ඉස්මතු වෙලා තියෙන එක ප්‍රශ්නයක් ගැන පොහොර ප්‍රශ්නය ගැන තරමක් ගැඹුරින් අධ්‍යයන කර ඔබට තොරතුරු ගෙන ආවා. පොහොර ප්‍රශ්නයට ශ්‍රී ලංකා රජය මගින් ඉදිරිපත් කළ විසඳුමේ ප්‍රධානතම පුරුක වුණේ ලෝකයේ නවතම නිෂ්පාදනයක් වන නැනෝ නයිට්‍රජන් දියරය. නිෂ්පාදනය කර තිබුණේ ඉන්දියානු සමාගමක්. මේ ද්‍රාවණයෙන් කෙරෙන්නේ පැලෑටියක කොළ සහ දළු හොඳින් සහ ඉක්මනින් වැඩිවීමට උපකාර කිරීමයි. ඊට පෙර ආනයන කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් මියුරේට් ඔෆ් පොටෑෂ් මෙතෙක් කල් භාවිත කළ රසායන පොහොර ක්‍රමවේදයේ අඩංගු සංගටකයක්. ඒවාට ගොවීන් පාවිච්චි කළේ බණ්ඩි පොහොර කියන නම. ඒකට හේතුව ඒවා යෙදිය යුතු වන්නේ ගොයම් පීදිගෙන එන අවස්ථාවේ නිසා. ඒවා වපුරනකොට පාවිච්චි කළොත් පීදිගෙන එන අවස්ථාවේදී මොනවා යෙදිය යුතුදැයි යන්න ගොවීන් ප්‍රශ්න කරනවා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ කියවීමට අනුව ශ්‍රී ලංකාවේ පසේ පොස්පරස් ඕනවටත් වඩා තියෙනවා. ඒවා ලංකාවට ආනයනය කරන්නට අවශ්‍ය නැහැ. ඒ වුණාට මේ තර්කය විද්‍යාඥයින් විසින් තවම අනුමත කරලා නැහැ. පොස්පරස් සංගටක විසින් පැලෑටියක කඳ සහ මුල් වලදීමත් පැලෑටියට අවශ්‍ය පෝෂ්‍ය ගුණය උරා ගැනීමටත් උදව් කරන බවත් විද්‍යාඥයන්ගේ මතයයි. ඉතින් මේ ෆොස්ෆරස් ඌණතාවයක් ඇති වුවොත් වැම් පැල පීදගෙන එනකොට දුර්වල වීමක් වෙනට ඉඩ තියෙනවා. ඉතින් මේ පිළිබඳව ලබන සතියකදී අපි ඔබට කරුණු දක්වන්නට බලාපොරොත්තු වෙනවා. ඊයේ සමහර පාසල් පටන් ගත්තත් බොහොමයක් ගුරුවරු තවමත් රාජකාරියට වර්තා කරන්නේ 25 වෙනි සඳුදාසයට කියමින් වාර්තා කිරීමෙන් මග ඇරලා තින්නවා. ඉතින් මේක අවුරුදු දෙකකට කිට්ටු කාලයක් පාසල් නොගොස් සිටි දරුවන්ට කියන අසාධාරණයක් හැටියට සමහරු පෙන්නුවත් ඉල්ලන වැටුපන දීමෙන් ගුරුවරුන්ට කරන්නේ අසාධාරණයක් කියලයි අපිට හිතෙන්නේ. ඉතින් මේ බව ගැඹුරට හොයලා බලන ඕන කෙනෙකුටත් තේරෙනවා. ශ්‍රේණි 36කට ආසන්න සංඛ්‍යාවකට බෙදිලා හිටිය ගුරුවරුන් ක්‍රමානුකූල ගුරු සේවයක් වශයෙන් ස්ථාපනය වුණේ 1995දී. 1997දී ශ්‍රී ලංකා විදුහල් ප්‍රතිසේවයද ස්ථාපිත කෙරුණා. වසර 1997දී සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් සංශෝධනය කරන්නට BC පෙරේරා කොමිසම නමින් වැටුප් කොමිසමක් පත් කෙරුණා. ඒ කොමිසමේ නිර්දේශයට අනුව බොහොමයක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 60% දක්වා ඉහළ ගියා. ඒත් ගුරු සේවයේ වැටුප් පරිමාණ පසුව දන්නු ලැබේ යයි කියමින් පසුපසට ගියා. ඒත් අද වෙනකල් ඒ වැටුප් වැඩිවීම ගුරුන්ට ලැබුණේ නැහැ. ගුරුන්ගේ වැටුප් විෂමතාවය කියන දේ පටන් ගත්තේ අන්න එහෙම. ඉතින් 1997 ඉඳන් අද වෙනකල් අවුරුදු 24ක් ඇතුළත රාජ්‍ය සේවයේ වැටුප් 4 වතාවක් වැඩි වුණත් ගුරු සේවයේ විෂමතාවය මේ වෙනතෙක් හරිගස්සලා නැහැ. අන්තිම වතාවට ගුරු වැටුප් වැඩි වුණේ 2016 වසරේදී. ඒ අනුව අඩුම වැටුපක් ලබන ගුරුවරුගේ මූලික වැටුප රුපියල් 27,720ක් වුණා. විදුහල්පති සේවයේ අඩුම වැටුපක් ගන්නා විදුහල්පතිවරයෙකුට මූලික වැටුප රුපියල් 35,280ක් වුණා. ඒත් වැටුප් විෂමතාවය පෙර පරිදිම තිබුණා. විෂමතාවය නැතුණොත් අඩුම වැටුප් ලබන ගුරුවරුගේ මූලික වැටුප රුපියල් 27,720 සිට රුපියල් 35,335 දක්වා 15 ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකුගේ වැටුප රුපියල් 35,280 සිට රුපියල් 57,790 දක්වාත් වැඩි විය යුතුය. කෙසේ වුණත් 2021 ජනවාරියේදී මේ වසරේ ජනවාරියේදී මෙම ගුරු වැටුප් ගැටලුව විසඳීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් PKS සුබෝධින මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරුවා. ඒ යෝජනාවලට අනුව ගුරුවරයෙකුගේ අඩුම වැටුප රුපියල් 35,355 දක්වාත් විදුහල්පතිවරයෙකුගේ අඩුම වැටුප රුපියල් 57,798 දක්වාත් වැඩි කරන්නට යෝජනා වුණා. ඒ වැඩිවීම 1994 සිට පැවතුණු මේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම වලට සමානයි. සුබෝධිනි කමිටුව පෙන්ලා දුන්නේ මේ වැඩි කිරීම නොකළොත් සේවයට බෙදෙන ගුරුවරුන් කෙටි කාලයක් ඇතුළත සේවය අතරදමා යාම වළක්වන්නට නොහැකි බව. සීරම ගුරු සංගම් මේ සුබෝධිනි කමිටු යෝජනාවලට එකඟ වුණා. ඒත් ගුරුවරුන්ගේ පමණක් වැටුප් ඉහළ දැමීමට හැකියාවක් නොමැති නිසා ගුරු සේවය සංවෘත සේවයක් එහෙම නැත්නම් වෙනම සේවයක් බවට පත් කළ යුතුයි අධිකරණ නියෝගයක් තීරණ නිසා. එය ලබන නොවැම්බර් මාසයේදී ඒ විදිහට දෙසට් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රකාශ කළා. ඉතින් මේ අතර මෙම ප්‍රශ්නයේ වැටුප් විෂමතා විසඳන්නට ඇමතිවරුන් 4 දෙනෙක්ගෙන් යුක්ත ඇමති කමිටුවකුත් පත් කෙරුණා. පසුගියදා මේ ඇමති කමිටුවෙන් යෝජනා කර තිබුණේ සුබෝධිනි කමිටුවෙන් අනුමත කළ ප්‍රමාණයෙන් 3-1 පමණ ප්‍රමාණයක් ගුරුවරුන්ට ලබා දෙන්නට. ඒත් රජය දැන් ප්‍රකාශ කරලා තියෙන්නේ ඒ 3-1 3ට කඩලා, ඒ කියන්නේ සුබෝධිනි වර්තාවෙන් අනුමත කළ ප්‍රමාණයෙන් 9-1 2022 ජනවාරි මාසයේදීත්, 9-2 2023 ජනවාරි මාසයේදීත් දෙන්න. ඒ කියන්නේ සුබෝධිනි වර්තාවෙන් අනුමත කළ ප්‍රමාණයෙන් 3-1 ලැබෙන්නේ 2023 ජනවාරි වන විට පමණයි. ඉතිරිය කවදා ලැබෙයිදයි දන්නේ නැහැ. ඉතින් ඔබට හිතන්න පුළුවන් තමත්ම සුළු කොටසක් තමයි මේ ගුරුවරුන්ට ලැබෙනට මේ අමාත්‍ය මණ්ඩලයෙන් යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව ගුරුවරුන්ගේ එකඟත්වයක් ඇති වුණේ නැහැ. ඒත් පාසල් විවෘත කළා ඔවුන්ට සේවයට වාර්තා කරන්න කියලා දැන් බල කරලා තියෙනවා. ගුරු සංගම් කියන්නේ පාසල් සිසුන් ගැන සලකලා ලබන 25 වෙනිදා සේවයට වාර්තා කරන බවත් ඒ සමගම දිගටම ඔවුන්ගේ ඉල්ලීම් දිනාගනට අරගල කරන බවත්. ඉතින් මේ පිළිබඳ විවිධ අන්දමේ අදහස් පළ වෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වගේම තවත් විවිධ වෘත්තීය සංවිධාන බොහොමයක්ම ගුරුවරුන්ට සහයෝගය පළ කරලා තියෙනවා. මේ අතරින් මිනිසුන්ගේ විශේෂයෙන්ම දිලිඳු කමෙන් වාසය කරන ගමෙන් ආ මිනිසුන්ගේ අයිතීන්, ඒ වගේම ඔවුන්ගේ සිතුම් පෙතුම් ගැන සුවිශේෂී අදහස් පළ කරන විද්වතෙක් වන මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවිල් මහතාගේ ආයාචනයක් ඔබට දැන් ඉදිරිපත් කරනවා. ඔබටත් ඒ ගැන යම්කිසි අදහසක් ඇති කර ගන්නට පුළුවන් වේවි.
ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ගේ සහ ගුරු විදුහල්පතිවරුන්ගේ අරගලය මේ වන විට ඉතාම තීව්‍ර තැනකට පත් වෙලා තිබෙන්නේ. එය එබඳු තීව්‍ර සටනක් බවට පත් වීමේ වගකීම ඒ අරගලකරුවන්ට කිසි ලෙසකින් බාරගන්න බැරි බවයි මගේ කල්පනාව. මොකද අප තේරුම් ගත යුතු තිබෙනවා මේ ගැටලුවේ මුල මොකක්ද කියන එක. තමන්ට හිමි පූර්ණ වැටුප් තලය සම්පූර්ණ වැටුප ලබන මා යෝජනා කරන්නේ ලංකාවේ කිසිදු සේවකයෙකුට, රාජ්‍ය සේවකයෙකුට, පුරවැසියෙකුට යුතුකමක් නැහැ මේ සටන අත්හරින්න, එහෙම නැත්නම් මේ සටන පාවා දෙන්න කියලා යෝජනාවක් කරන්න. මොකද එහෙම කරන්න බැරි සහෘදෙයිනි මේ සටනේ තියෙන ස්වරූපය නිසා. මේක වැඩි වැටුප් පිල්ලල කරන අරගලයක් නෙමෙයි. හරියටම කිව්වොත් වැටුප් විෂමතා තුරන් කරන්න කියලා කියන ඉල්ලීමකුත් නෙවෙයි. මේ තමයි තමන්ට හිමි වැටුප නොදී ඉන්න තැනක්. තමන්ට නියම කරපු වැටුප නොදී ඉන්න තැනකින් ඒ වැටුප ගෙවන්න කරලා කියන ඉල්ලීමක්. සුළුපටු කාලයක් නෙමෙයි මේ පැහැර හැරීම. හරිනම් අප තේරුම් ගත යුත්තේ මෙපමණ ජීවිතෙන් මේ තරම් කාලයක් තමන්ට හිමි වැටුප නොගෙවා තිබීම ගැන මහ ජනතාව හරිනම් දැඩි අප්‍රසාදයක් ඇති කරගන්න ඕන. ගුරු දෙවිවරු කියලා කියන කටින් අපි කතා කරන්නට ඕනි එබඳු වැදගත් පිරිසකට කරලා තිබෙන අසාධාරණය වටහා ගන්න කියලා. අද මේ මොහොත වෙන විට හරිනම් ශ්‍රී ලංකාවේ මහ ජනතාවයි සංවිධානය විය යුත්තේ. තමන්ගේ දරුවන්ට මග කියන, තමන්ගේ දරුවන් වෛද්‍යවරු ඉංජිනේරුවෝ කරන මේ ගුරුවරුන්ට කරලා තියෙන අසාධාරණය වටහා ගන්න කියන එක. හරිනම් මේ රටේ ජනතාවයි ඉදිරිපත් විය යුත්තේ මගේ වැටහීමේ හැටියට. ගුරුවරු කොටු කරලා, චෝදනා කරලා, මේ අවස්ථාව ගැන කියලා, රජයේ ආර්ථික පරිහානිය ගැන කියලා පලා යන්න පුළුවන් සටනක් නෙමෙයි. අවංකවම හිතවතුනි මා ආරාධනා කරන්නේ ලංකාවේ සියලු දෙනා කල්පනා කරලා බලන්න ඒ වැටුප කොච්චර කුඩාද කියලා. කාලච්ඡේද 45ක් දවස් 5ක් තිස්සේ වැඩ කරන, පාසලෙන් පස්සෙත් වැඩ කරන්න සිද්ධ වෙන ඒ වටිනා මිනිස්සු, ඒ භූමිකාව කියලා නිම කරන්න බැරි තරම් අග්‍රගන්‍ය භූමිකාවක්. ඔබ විශ්වාස කරලා බලන්න ශ්‍රී ලංකාවේ ජන ජීවිතය, ආර්ථිකය, සමාජ මට්ටම් මේ කොයි අතින් කල්පනා කරලා බැලුවත් මම හිතන්නේ හෘද සාක්ෂියක් තිබෙන කිසිම කෙනෙකුට මේ වැටුපට එකඟ වෙන්න බෑ. ඒ නිසා කරුණාකරලා ඔවුන්ට නියම කරලා තිබෙන රාජ්‍ය කොමිසමකින්, වැදගත් පරිපාලන ව්‍යුහයකින් නියම කරලා තිබෙන හිමි වැටුප, නොගෙවා පැහැර හැරලා තිබෙන වැටුප දැන්වත් ගෙවන්න කියන එක මේ තරම් කාලෙකට පස්සේ මේ ඇත්තන් යෝජනා කරන්නේ. ඒ නිසා අපි කිසිදු පුරවැසියෙකුට යුතුකමක් නැහැ ඒ සටන අත්හරින්න කියලා යෝජනා කරන්න. එක හඬින් මේ රටේ පුරවැසියන්, ගෞරවනීය මහානායක හිමිවරුන් ඇතුළු සියලු දෙනා මේ රජයට කියා සිටින්නට ඕනි මේක විසඳන්න කියලා. දවසකින් නෙමෙයි, ප්‍රශ්නයක් විසඳනකොට ක්‍රමයක් තිබෙනවා. චක්‍රලේඛයක්, ගැසට් පත්‍රයක් මගින් පිළිගත හැකි මාර්ග සිතියමක් ලබා දෙන්න. එක දවසකින් මේක ලබා දිය යුතු කමක් නැහැ. නමුත් මාධ්‍ය වලට ඇවිල්ලා ඇමතිවරුන් කරන කතා බහකට හෝ හුදු තොරතුරු දැනින් දීමකට හෝ සීමා නොකර පරිණත විදියට වෘත්තීය භාවයක් සහිතව ගැඹුරු වැඩිහිටියන් හැටියට මේ ගැටලුව විසඳන්න කියලා අපි මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ම මේ වෙලාවේ ලංකා රජයෙන් ඉල්ලා සිටින්නට ඕන.
දැනට ඇදීගෙන යන ගුරු සහ විදුහල්පති අරගලය ගැන ඒ විග්‍රහ කළ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ අදහස් මීට පෙරත් අපි සිසර් ලංකා ගුවන්විදුලි වැඩසටහන තුළින් ඔබ වෙත දෙනවෙත් තියෙනවා. බුද්ධිමත් අදහස් ඉතා හරබරව ඔබ වෙත ඉතිබත් කරන්නට හැකියාවක් තියෙන පුද්ගලයෙක් වශයෙන්ම අපි ඔහුව හඳුනාගෙන තියෙන්නේ. ඕනම පුද්ගලයෙක් තමගේ ජීවිතය ගැන කියනකොට, තමුන් ආදරය කරන වටපිටාව ගැන කියනකොට, තමුන් කියවන පොතපත ගැන කියනකොට අපිට ඒ පුද්ගලයාව හඳුනා ගන්න පුළුවන්. ඉතින් ගුරු අරගල ගැන අදහස් පළ කළ හිනිදුම සුනිල් සෙනවිගේ සිතුම් පෙතුම් ගැන දැනගන්නයි අපි මිලඟ අංගය වෙන් කළේ. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි නෙමේ මේ සුනිල් සෙනවි පසුගියදා චරණ රූපවාහිනී සේවයේ ගී 10ට කවි 10ක් වැඩසටහනේ වජිර ජවදන සමග කළ කතාබහක්. කඳු මුදුනේ අතුරු වැස්ස රෝද දෙකේ වන්දනාව.
අයිබෝන්. සමන් පිච්ච මල් ලිහිරුණු නිල් තනකොළ පිට්ටනියක්. මොනවද මුත්තේ මොකද කරන්නේ? මොකටද ඔබ ඔය බිම හාරන්නේ? ගුමු ගුමු ගා මොකද හොරෝ? අහකට පල වන බබරෝ. දිලිහි දිලිහි ආකාසේ බබලන මල් තාරකා. මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා? මේ වගේ කවි අපි පැංචෝ කාලේ ඉඳලා කියන්න හොරු කලේ අපි වැඩිහිටියෝ. එහෙම වැඩිහිටියෝ අපිව හොරු කලේ පරිසරයක ජීවත් වන්න අපිව පුරුදු කරවන්න. මොනවාරි හේතුවක් නිසා ගහ කපන්න තියා ගහක අත්තක් කඩන්නත් අපි බය වුණා. මොකද මේ කවි ඇසුරේ අපි ඉඳලා පරිසරය හරීම මිහිරි විදියට අපට දැනෙන්නට පටන් ගත්තා. අපේ රටේ පරිසර පද්ධතිය අලංකාරම තැනක් තමයි සිංහරාජය. වැහි වලාකුළු සහිත සිංහරාජ වනාන්තරයේ වැස්ස වෙලා හෙමින් හෙමින් වැහි පොද මේ පරිසරය සීල් කරද්දී එහි පෝෂණය නොඅඩුව විඳපු උස්තනක් තමයි හිනිදුම් කන්ද. ඉතින් කන්දක් කියන්නේ උස්තනක හිටියට නිතරම සිනාවි බිම බලන කෙනෙකුට කියලා ලක්ෂාන්ත කියපු කවිය හරියටම ගැලපෙන මහාචාර්යතුමෙක් අද කවිතෝරණ අසුනේ ඉඳන්න අපි වාසනාවන්ත වුණා. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ඇදුරුතුමන්ට අයිබෝන්. මං කැමති අර ලස්සන සිංහරාජ වනාන්තරයේ අලංකාර පරිසර පද්ධතියේ ඔබ ගියපු පුංචි කාලේ ඔබ රසවතෙක් උණු තැන ඉඳලම මේ කතාවට ප්‍රවේශය හදාගන්න.
ඇතරම ඉතාම රසවත් වගේම ආදරණීය ආරම්භයක් ඔබ මේ කතා බහට ගත්තේ. දකුණු පළාතේ වජිර ගාලු දිස්ත්‍රික්කේ ගාල්ලෙන් හැතැක්ම 32ක් විතර ඈත, මාතර පැත්තෙන් ගත්තොත් ඒත් හැතැක්ම 28ක් විතර ඈත තැනක තමයි හිනිදුම කියන ගම තියෙන්නේ. ඔබ කිව්වත් වගේ ගමට නම දුන්නේ කන්ද. ඒක තමයි හිනිදුම කන්ද. යටත් විජිත වකවානු ඒක නම් කරලා තිබුණේ හේකොක් කන්ද කියලා. ඒ නිසා හේකොක් මිටියාවත කියලා තමයි හැඳින්වුනේ. හේකොක් මිටියාවතට අල්ලපු මිටියාවත තමයි සමන් පිච්ච මිටියාවත. ජැස්මින් වැලි. මේක හේකොක් වැලි. ඉතින් හරිම සුන්දර ගම් පළාතක්. මල්ලිකා මහවිද්‍යාලය තමයි මගේ පාසල. පුංචි පන්තියේ ඉඳන් විශ්වවිද්‍යාලයට පිවිසෙන තුරුම ඒ කුඩා පාසලේ තමයි මම ඉගෙන ගත්තේ. කිසිම අඩුවක් අධ්‍යාපනයේ තිබුණේ නැහැ. ඉතාම වටිනා ගුරුවරු, ඉතාම හොඳ ළමා කාලයක්, ආදරය සෙනෙහස පිරිච්ච පවුලක්, සශ්‍රීක නිල්ල පිරිච්ච ගමක්, මේ සියල්ලම තිබුණා වජිර. මෙහෙම කියනකොට ඇත්තටම මේ අහිමිවීම ටික තමයි මගේ මේ ලේඛනයේ අනිත් පැත්තේ තියෙන්නේ. අද මගේ පුතා ජීවත් වෙන්නේ නගරේ මාත් එක්ක. එතකොට ඒ දරුවට තිබෙන්නේ මේ වගේ ළමා කාලයක් නෙවෙයි. ඒ ගැන අපට විශාල අදහසක් තියෙනවා වැඩිහිටියෝ විදියට මෙහෙමුනේ ඇයි කියන එක ගැන. ඉතින් මගේ සාහිත්‍ය ජීවිතයත් ගොඩනැගුණේ ඔය කියන ගම්පියසේ, ඔය කියන වටිනා අක්මුල් එක්කම තමයි.
ඉතින් ඒ රසවත් මතක එක්ක මේ කවි තෝරනකොට මං හිතන්නේ අපට හිමි වෙච්ච තැන් අපිට අහිමි වෙච්ච තැන් ඔක්කොම මේ කවි ඇතුලෙන්ම අපිට හොයාගන්නට පුළුවන්. අපි රසවත් වෙච්ච තැන් අපි දුක් වෙච්ච තැන් අපිට මේ කවි ඇතුලෙන්ම හොයාගන්න පුළුවන්. ඇත්තටම පුතාගෙන කිව්වහම මේ තාත්තලගේ හිත්වල තියෙන දරා ගැනීම නැත්තම් තාත්තල ඇස්වලින් කඳුළු ගලනවා මේ තාත්තලගේ ඇස්වල කඳුළු වැටුණා නම් අම්මල ගැන ලියපු කවිවල වචන අකුරු බොඳ වෙලා යනවා. ඒ තරමට තාත්තලා දුක් උහුලන්නේ මහමෙර වගේ. ඉතින් අපි ඒ තාත්ත කියන හැඟීමෙන්ම අර ලක්ෂාන්තගේ කවිය වගේ කවියකින් පටන් ගමු.
ඇත්තටම පළවෙනි කවිය අපි තෝරගෙන තියෙන ලක්ෂාන්ත අතුකෝරළගේ කවියක්. ලක්ෂාන්ත අතුකෝරළ වජිර අපේ නව කවි පරම්පරාවේ ආරම්භය කියලත් කියන්න පුළුවන් එක අදහසකින්. දැන් 1980 දශකය රත්නශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, ආර්යවංශ රණවීර කියන තුන් දෙනාගෙන් තමයි කේන්ද්‍රීය භාවය ලබන්නේ. 90 දශකයේ ආරම්භන්නේ ලාල් හැගොඩයන්ගෙන්. 2000 දශකයේ ආරම්භන්නේ ලක්ෂාන්ත. ලක්ෂාන්ත තමයි 2000 ආරම්භක ප්‍රමුඛ කවියා. ඉන් පස්සේ තමයි 2010 එනකොට මස් සිඹුල, ටිම්රාන් කීර්ති වගේ ඊළඟ පරම්පරාව අපට මුණ ගැහෙන්නේ. ලක්ෂාන්තගේ ඔබ සිහිපත් කරපු ඒ කන්ද පිළිබඳ කවියත් හරිම අපූරුයි. ඔහු ඇත්තටම වෘත්තීය නීතිඥයෙක්. ශ්‍රී ලංකා මහ බැංකුවේ තමයි රාජකාරි කරන්නේ. නමුත් අපට ඉන්න අග්‍රගන්නෙම තුරුණු කවියෙක්. පියසෙනෙහස තමයි වජිර මම තෝරගත්තේ පළවෙනි කවිය හැටියට. සමහර කමටහන් කියන්නේ ලක්ෂාන්තගේ 2016 පිටවෙච්ච කවි පොතක්. මගේ කවි තෝරා ගැනීමට ඇත්තට එක වචනයක් කියන්න ඕන. මේ මගේ ජීවිතයේ මම අත්විඳින විශිෂ්ටතම කවි 10 සහ විශිෂ්ටතම ගී 10ත් නෙවෙයි. මේ වැඩසටහනේ ශෛලිය ස්වરૂපය නිසාම අපට සිද්ධ වෙනවන යම් සමීකරණයකට අනුව තෝරන්න. හැබැයි මේ කවි 10ත් මේ ගී 10ත් ශ්‍රී ලංකාවේ කිසිදු භෞතික වස්තුවක් එක්ක සම කරන්න බැරි අමිල වස්තු. කඳු මුදුනේ අකුර වැස්ස, රෝද දෙකේ වන්දනාව. මේක තමයි පළවෙනි කවිය. මට අවසර ලැබෙයි මං හිතන්නේ පෙලක් දෙකක් උපුටන්න. ලගේජ් එකේ යකඩ කූරු ඇනෙනවාද දුවේ, හරස් පොල්ල ගැටි පස්ස රිදෙනවාද පුතේ, ඉවසමු අපි ඉවසන විට දුකද දුකක් නොවේ, බොරළුව දෙවැට නිමවන තැන තාරපාර ඇතේ. තාත්තා කෙනෙක් තමන්ගේ දුව පුතා පාපැදිය තියාගෙන අකුරු හොයාගෙන පාසල හොයාගෙන තමයි මේ කන්ද පදින්නේ. මේ මුළු කවියම වජිර සංකල්ප රූප විශාල ප්‍රමාණයක් සැඟවිලා තිබෙනවා. මේ අධ්‍යාපනය පිළිබඳ කන්ද දුප්පත් තාත්තා කෙනෙක් බොරළු දෙවැට ඉවර වෙනකොට තමයි තාරපාර හම්බ වෙන්නේ. දැන් බොරළු දෙවැට තිබිච්ච දිහාවේ තමයි හිඳුම් පත්තුව තිබුණේ. තාරපාර දිහාවේ තමයි සමහරලාට නගරය තියෙන්නේ. දැන් බලන්න, ඔන්න පුතේ ඉරත් උඹේ ඇහැට අනින්නේ, හැඬල් එකේ මලකඩ කුඩු අත සරසන්නේ. මේ හැම තැනකම සැඟවිලා තිබෙනවා ඒගොල්ලොන්ගේ ආර්ථිකය, එයාලගේ ජීවිතය කොයි වගේද කියන එක. තාත්තා අඬ නැවයි කියා සැක නොසිතන්නේ, කඳුළු නොවේ දා බින්දුයි හිසට වැටෙන්නේ. ඇත්තටම කඳුළු වුණත් අර ඔබ කිව්වා වගේ කඳුළු හංගනවා මේ පියවරු. මෙහෙමයි කියන්නේ, දුවේ නුඹේ හුස්ම රලක් සුළඟට නොයිසි, කමිස පිටේ ඉරුණු තැනින් ඇතුළට පිවිසි. දැන් දුවේ ඉන්නේ පිටිපස්සේ ලගේජ් එකේ. එතකොට යාට හම්බෙන්නේ කමිස පිට. ඝන රතුලේ වැලක් වෙලා හද තුල ගැවසි, ඇටකූඩුව බලගන්මයි පදිනට වෙසි. මේ විදියට බලන්න මේ තාත්තගේ මුළුමහත් ධෛර්යම තිබෙන්නේ මේ දරුව දෙන්නට උගන්වන්න. ලංකාවේ අපේ වැඩිහිටි පරම්පරා සියල්ලම අදටත් මිටමොළවගෙන ඉන්න රහස මේකනේ වජිර. අධ්‍යාපනයෙන් පුළුවන් වේවි දේර ගන්න. කල්පනා කරලා බලන්න ඔබ සියලු දෙනා ඒ අධ්‍යාපනයට මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අන්තිමට මෙතන කියනවා අන්තිම පේරි දෙක අපි මතක් කරගමු. මගේ පලිඟු දෙක දුක් දෙන ඉර පරදන්ටයි. තාත්තගේ පලිඟු කැට දෙක තමයි මේ දරුව දෙන්න. ඔටුනු සුසලු මිරි වැඩි අස ඉසුරු ලබන්ටයි. ජීවිතයේ බයිසිකලෙන් මා බැසයන්ටයි. එදා සොහොන් වලළඟ තුටු කැකුළු පිපෙන්නයි. අර සේකර කිව්වා වගේ නේද, අම්මා වලලපු තැන, රත්නශ්‍රී කවියා කිව්වා වගේ අම්මගේ පිතාත්තගේ සොහොනට උඩින් තමයිනේ සුන්දර මහස තියෙන්නේ. අන්තිමට බලන්න මේ තාත්තගේ ප්‍රාර්ථනාව. මගේ මැණික් කැට දෙක හෙට මඩ සෝදාවි, පියසෙනෙහස ආඩම්බරයෙන් අදහාවි, මැදුරින් බැස අතීතයට මතක දුවාවි, රෝද දෙකේ වන්දනාව කඳුළු ගෙනේවි. ඉතින් අපි සියලු දෙනාගේ ජීවිතවල මේ අධ්‍යාපන යථාර්ථය, මේ දුක තමයි දැවටිලා තිබුණේ. මට ඕනුනේ ඇත්තටම ලක්ෂාන්තගේ මේ කවියෙන් අද දවසේ විශිෂ්ට අධ්‍යාපනයක් සම්ප්‍රදායක් හිමි වෙලා තිබුණු ලංකාවේ ඒ අධ්‍යාපනයට වෙලා තියෙන දේ සිහිපත් කරන්න මේ තාත්තගේ සටනට අමතරව.
ලක්ෂාන්තගෙන් මම පටන් ගත්තා වගේම මහාචාර්යතුමන් ලක්ෂාන්තගෙන් ආරම්භය දුන්නා. ඒ වගේම හරියට කවි විකාශනය පිළිබඳව හරිය අලංකාර සංදිස්ථානගත විග්‍රහයක් කරා. ඒක හරි වටිනවා නූතන කවිය අධ්‍යයනය කරන කෙනෙකුට. ඉතින් ලක්ෂාන්තත් ඇවිල්ලා මේ වගේම කවි තෝරන දවසක් බලාපොරොත්තු වෙන් අපි ඉන්නවා. ඒ දවස ආවයින් පස්සේ අර ලක්ෂාන්තල වගේ අලුත් පරම්පරාවේ නවපිබිදු හොයා ගන්නත් අපට පුළුවන්කම ලැබේවි.
ඇත්තටම නූතන කවිය කියන යෙදුමට පෞගිය කාලේ දීර්ඝව මම නූතන කවිය ගැන ලියනවනේ කාලයක් තිස්සේ. මම වජිර එක අකුරක් එකතු කරා නූතනම කවිය කියලා. ඇතනම මගේ සොයා ගැනීමක් නෙවෙයි, නමුත් මගේ අවධාරණයක් වුණා ඒක. ඒකෙන් අදහස් කළේම මම මේ පරම්පරාව. ඉතින් අර ඔබ කිව්වා වගේ සිංහල කවියේ පරම්පරා ගමන හරිම විශිෂ්ට සහ වෙනස් එකක්. සමහරු කියනවා මේ නූතන කවිය කියන එක හැම කාලෙකම තිබුණා කියලා. අනුරාධපුර යුගයට ඒ කාලෙට සාපේක්ෂව නූතන කවියක් තියෙන්නේ නැතිනේ. නමුත් මගේ අද දවසේ වැඩිපුරම අවධානය යොමු වුණේ මේ අලුත් පරම්පරාවේ අතිදක්ෂ කවියන්ගේ නිර්මාණ කීපයක් වෙත. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ පෙර පරපුරේ පරිසමාප්ත කවි කිවිඳියන් අමතක කරනවා කියලා. නමුත් ඔබ සපයලා තියෙන මේ වැඩසටහනේ ශෛලිය ඇතුලේ මම එක කොටසක් විතරයි අද අවධාරණය කරන්නේ.
බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි. නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි. No. නමට ඇස කඳුළු උනන්නේ ඔබට පමණි මේ සිතිජ වලල්ලේ සැපැපෙමත් සෙනෙහසත් ලබන්නේ ඔබේ උතුම් නියරැස් ගඟුලල්ලේ නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞමි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞමි පියාණනි ඔබ දෙපළයි
ඉතින් අද වැඩසටහන තුළින් අපි ඔබට අවධාරණය කරන්නට බලාපොරොත්තු වුණේ සමාජ අසාධාරණේ හැමවේ අපේ අස් පනාපිට සිදුවීගෙන යන දේවල් ඒ සමාජ අසාධාරණයට අසුණු නිර්භීත ලංකා පුත්‍රයෙකුගේ වෙන්වයාමත් අද අප සිහිපත් කරගත යුතු වෙලා තියෙනවා ඒ අපේ මුල්ම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර එදා ඔහුගත් තීරණයක් වර්ගවාදීව හංගඩු ගසලා ඔහුගේ මුළු ජීවිතෙම අඩපණ කළත් ඔහු නිර්භීතව තම තීරණය වෙනුවෙන් ජීවිතය පුරාම නැගී සිටියා ඔහුගේ ක්‍රීඩා ජීවිතය වෙනසු දේශපාලකින්ම ඉතා ටික කලකින් වර්ගවාදය කරගසා ගතන්දමත් අපි දැක්කා. ක්‍රිකට් ක්‍රීඩාවටත් වඩා බන්දුල තමන්ගේ අදහස වෙනුවෙන් ජීවිතය පුරා සිට ගතන්දම අපි සියලු දෙනාම අගය කළ යුත්තා. අපි ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. දැන් උදා වෙලා තියෙන්නේ වසර 27ක් පුරා දුක් විඳින ඒත් ඒ සමගම අපේ මුළු සමාජයේම හැඩගස්වෙන අපේ ගුරු පරපුර සාධාරණ ඉල්ලා හන්න අවස්ථාවක්. ඔවුන් මස් රාත්තලම ඉල්ලන මස් වැද්දන් වශයෙන් හඳුන්වන්නට අපේ දේශපාලකයන් උත්සාහ කළත් සුකූප භෝගී ජීවිත අත්හැරලා අපේ දරු පරපුර වෙනුවෙන් සරල ජීවිත තෝරාගත් මේ ගුරු පරපුරේ ඒ කැපවීම අමතක කරන්නට අපේ සමාජය අසාධාරණ නැහැ. මේ සමාජ අසාධාරණය අප නොදුටුමානයක් තුළින් අපට තෝරලා දෙන්න අපේ තරුණ පරපුරේ කීප දෙනෙක් අතුන් නිම වුණු විශිෂ්ට නිර්මාණයකින් අද අපි අපේ වැඩසටහන අවසන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ YouTube නාලිකාවක් තුලින් නිෂ්පාදින වුණු ගී සිත්තම් වැඩසටහනකින් මතු වුණු මහින්ද ප්‍රසාද් මස්සිඹලගේ ස්වර්ණමාලී කෘතිය.
මහා සෑරන් කොතදිලේ පුර අහස මුදුනට වී
නව පරපුරේ පද රචකයෙකුගේ පදවැලක විසිතුර සොයා ගොස් වර්ණ ගන්වන ගිස්සෙත්තම් අදත් සුපුරුදු සෙනෙහසින් සෙත්තම් කරන මම පියල් ජයසංකර. අද අපි වර්ණ ගන්වන්නේ නව පරපුරේ පුරෝගාමි කවියකු නැත්නම් නව පරපුරේ ප්‍රවීණ කවියකු වන මහින්ද ප්‍රසාද් මස්සිඹල ලියු ගීතයක්. මේ ගීතය අද තෝරගන්න විශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි මේ ගීතය ලියන්න පදනම් කරගන්න පරිසරය සහ සිදුවීම. මොකද ඒ හා සමාන සිදුවීමක් මෑතකදී සිද්ධ වුණා. ඔබට මතක ඇති පසුගිය දිනක රුවන්වැලි සෑය පිවිසුම් දොරටු අසල තිබුණු විසල් ගස කපා දැම්මා. රුවන්වැලි සෑය බිමට මෙවන් විසල් ගසක් අහිමි වෙන්නේ පළමු වතාවට නෙමෙයි. ඉතිහාසයේදී කපාදැමු තෙලඹු ගස වගේම වර්තමානයේ කපාදැමු ගස පිළිබඳ කතාවත් සම්පූර්ණයෙන්ම දේශපාලනිකයි. මේ සිදුවීම ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය හරහා ජනගත වුණත් ඒ එක්කම වගේ ඉතාමත් සංවිධානාත්මකව එප්පුවත ජන මනසින් ඉවත් කෙරුවා. සමාජයක නෙත් කඩුතුරාවකින් වසා දමා සිතුම් පරිමාව සීමා කර ජන සමාජයේ රාමුගත කරන විට සාහිත්‍ය කරුවාට යුතුකමක් තියෙනවා දේශපාලනය විසින් බඳින කඩුතුරාව ඉවත් කර ජනතාව දිශාගත කරන්න. ඒ කොතෙක් දුරට වැළඳ ගන්නවද කියන එක සමාජය සතු කාරණාවක්. මස්සිඹල මේ ගීතය රචනා කරන්නේ මේ සිදුවීම අරඹයන්නේ මේ. නමුත් මේ ගීතයට ඔහු පදනම් කරගන්නේ රුවන්වැලි සෑය සහ ඒ ආශ්‍රිත ජනප්‍රවාදය. මේ ගීතය රචනා කරන්න මීට වසරකට දෙකකට විතර ඉහතදී.
පොත දිලේ පුර අහස මුදුනට වී බොහෝ අය ඇත ඒ පිනෙන් නද නිවන් පුරයට වී එදා මෙබිමේ අයිතිකාරිය එරන් singavi ledavi
kaviya mahasaya koten sanketawat karanne api pradhana pele deshapalana nayakayanwa oun ahasamudini minagini dilisena e aya ehema diliseddi e pinin nivan pura yana thawa pirisak innawa e kawda ඒ තමයි ඒ ළඟම ඉඳගෙන ඒගොල්ලන්ව එතනට උස්සලා තියන්න වන්දි වට්ටකම් කරන පිරිස. ඒ දෙපිරිසම අසීමිත සුව විඳින්දී මේ බිමේ සැබෑ අයිතිකාරයෝ අපමණ දුක් විඳිනවා. කවුද මේ බිමේ සැබෑ අයිතිකාරයෝ? ඒ ඔබ මම වගේ රට වෙනුවෙන් ශ්‍රමීය බුද්ධිය වපුරන අය. අපි අපේ අයිතිවාසිකම් හරියට පාවිච්චි නොකිරීම නිසා රටක් සමාජයක් ආර්ථිකයක් හැටියට අපි අද කෙසඟ වෙලා ලෙඩ වෙලා.
එදා මෙබිමේ අයිතිකාරිය එරන් ලලනාවි ස්වර්ණමාලි හමුණා මට කෙසඟ වී
මසිබුල මේ කතා කරන්නේ එදා හිටපු ස්වර්ණමාලි ගැන විතරක් නෙමෙයි. රජවරුන්ට රැවටිලා තමන් සතු බොහෝ දේ අහිමි කරගත් සුවහසක් ස්වර්ණමාලිලා ගැන අපි ගැන 1948 මෙහා පැත්තේ දේශපාලනේ විතරක් ගත්තත් එතනින් එහා ටික ගත්තත් අපි හැමදාම හැමදේම අහිමි කරගත්තේ රැවටීම මත. අපේ මුල්ම දේශපාලන කතාව පටන් ගන්නෙත් අපි රැවටිලා. එතන සිට අද දක්වාම අපි රැවටෙනකේ සීමාවක් නැහැ. විජේ කුමාරයා ඇවිත් කුවේණිව රවට්ටනවා. ඉන්පස්සේ අපි පෘතුගීසින්ට රැවටෙනවා, ලන්දේසින්ට රැවටෙනවා, ඉංග්‍රීසින්ටත් එහෙමයි. ඒ රැවටුන හැම වතාවකදීම අපි නැති කරගත්තේ අපිට ආයිති දේ. නිදහස ලැබුණේ අපරාධි කියලා කියන අය, නිදහස ලැබෙන විට අපි ලෝකෙට ණය නැහැ කියන අයට අමතකයි. නිදහස ලැබීදී අපිට මොනතරම් දේ අහිමි වෙලා තිබුණාද කියන එක, අපේ රටේ මොනතරම් සම්පත් ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තිබුණාද කියන එක. අපි එදා ඉඳන් බලාගෙන හිටියේ පිළවිදාගෙන නටන මොනරුන්ගේ ඉස්සරහ පැත්ත විතරයි. පස්සපැත්ත හෙළුවෙන් කියලා දැනගත්තත් අපි ඒක පිළිගන්න කැමති නැහැ. ඒ නිසායි අපි ජාතියක් හැටියට කෙසඟ වී ලෙඩ වී ඉන්නේ. කලාකරුවෙක් හැටියට, කවියෙක් හැටියට මසිඹුල දකින්නේ සත්‍ය. පස්සේ රජවරු කියපු දේවල් කීයක් අපිට දීලා තියෙනවද? 94 ඉඳලා හැම ජනාධිපතිවරණයකදම කිව්වේ එහෙම බලයට පත් වෙන ජනාධිපතිවරයා දෙවනි වතාවටත් ඒකම කියන් අපි ඔල්වර් සම් දීලා ඒ අපේක්ෂකයාව නැවතත් ජනාධිපති කරනවා. 94 ඉඳලා හැම මැතිවරණයකදීම අපිට කිව්වා හොරු අල්ලනවා කියලා. රාජ්‍ය දේපොළ හොරකම් කරපු මංකොල්ලකරුවන්ව ආල්ලනවා කියලා. ඒත් ඒක සිදු නොවුනත් මෙවර ඡන්දෙදිත් අපි හොරුන්ට ඡන්දෙ දීලා ඔවුන්ව අර කොත ළඟට යවනවා අහස දිලිසෙන්න. එහෙම කරලා අපි නුහුරු අගවල දුක් විඳිනවා.
නුහුරු අගවල දිවි ගෙවූ බැව් සැලුණා අපට swarna mali swarna mali odige yakwat dunnad numbat
odige yakwat dunnad numbat giya kiyanne mokadda e thamai arakshawa ආහාර බොහොම සරලව කිව්වොත් අපේ මූලික අවශ්‍යතා ටික රචකයා ගයක් හැටියට සංකේතවත් කරන්නේ ඒ අපේ මූලික අවශ්‍යතාවෙන් ටික. රජවරු අපිට ආරක්ෂාව දීලා තියනවද? එහෙනම් අපිට අපේ දුවවරු ගැන මේ තරම් බය වෙන්න ඕනේද? එක දවසකට අපේ දුවවරු සහෝදරයෝ කී දෙනෙක් දූෂණය වෙනවද? ඒ දූෂකයෝ කී දෙනෙක් රජවරු අතර ඉන්නවද? රජවරුන්ගේ සෙවණ ලබනවද? අපේ පුතු කී දිනෙක දවසකට මත්කුඩු වලට ඇබ්බැහි වෙනවද? රටේ හොරකම් මිනිමරුන් කීයක් දවසකට වෙනවද? එහෙනම් රජවරු අපිට ආරක්ෂාවක් දීලා තියනවද? අධ්‍යාපනයේ රැකියා ආහාර පාන වගේම මූලික අවශ්‍යතා වලින් කොයිතරම් ප්‍රමාණයක් අපිට ලැබෙනවද? එහෙනම් මේ රජවරු අපිට පොඩි ගයක්වත් දීලා තියනවද?
දරු කැලට හිමිට දොවා ගනිමින් රැට හීනෙන් දෙලෙඹු මල් සතුට අතක් නැවිදි එපුර දොර දොර පතා ඇය පිහිට අදත් නැවිදි එපුර දොර දොර පතා ඇය පිහිට අදත් නැවිදි එපුර දොර දොර පතා ඇය පිහිට
සමස්ත රටම අපි ස්වර්ණමාලීට උපමා කළොත් මේ පොළව තවමත් අපිව පෝෂණය කරනවා. දේශපාලකයන් විසින් කැලෑ කපලා ගංගා වැව් හාරලා පරිසරය විනාශ කරලා තිබේදෙත් අසරණ ජනතාව වගේම දේශපාලනකයින්වත් තවම මේ මහ පොළව රකිනවා. මේ මහ පොළව මොනතරම් අමාරුවෙන් දේක කරන්න කියලා කවි අපිට කියන්නේ මෙහෙම.
ගනිමින් රැටහිනෙන් දෙලෙඹු මල් සතුට අදත් නැවිදි
මේ රටට මේ පොළොවට තවමත් හේනයක් තියෙනවා. දෙලෙඹු මල් සතුට විඳින්න ස්වර්ණමාලිගේ නිවහන දෙලෙඹු ගසක්. ඇය ඒ විමානේ හිටියේ දෙලෙඹු මල් සුවඳ විඳිමින් ඒ සතුට ලබමින්. ඒ අතීත ශ්‍රී විභූතිය නැවත කවදා හෝ දවසක ලබන්නට මේ ලක්මව කියන ස්වර්ණමාලිය හීන දකිනවා. අපිට යුතුකමක් තියෙනවා. අපි ඉපදුන රට වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරන්න පුළුවන් පිරිසක් රජ කරවන්න. 48න් පස්සේ රජ කරපු කාටවත් එක කරන්න බැරි වුණා. ඒ අය නැවත රජ කළත් ඒක කරන්න පුළුවන්ද කියන එක අපි නැවත වරක් හිතලා බලන්න ඕන. ගීත රචනා කරන්නේ මුලින්ම මම කිව්වා වගේ නව පරපුරේ සිටින ප්‍රවීණ කවියෙකු සම්මානනීය ලේඛකයෙකු වන මහින්ද ප්‍රසාද් මස්සිඹුල. ගීත ගයන්නේ නව පරපුරේ සිටින අතිදක්ෂයෙක්. වැඩි හදිස්සියක් නැතුව හිමින් ස්ථාවර ගමනක් යන කුසලතාපූර්ණ ගායන ශිල්පී ඉන්දික ලියනගේ. සංගීතවත් කරන්නේ ලාංකීය සංගීතයේ මහා රුකක් වූ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සෙවණේ සංගීතය හදාරා සංගීතය පිළිබඳ විශාල දැනුමක් වගේම අත්දැකීම් සම්භාරයක් ලබ ඇති සංගීත විශාරද සමන්ත පෙරේරා. පසුගිය ගෙසෙත්තම ඔබට මඟ හැරුණා නම් මගේ YouTube channel එකේ එසියල් ඔබට රස විඳින්න පුළුවන්. ඉදිරියේදී මඟ නොහැරෙන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ගෙසෙත්තම් page එකටත් group එකටත් එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. යලිත් ලබන සතියේදීත් අපි හමු වෙමු නව පරපුරේ පද රචකයෙකුගේ පදවැලක අසිරිය විඳගනිමින්. එතෙක් ඔබින් සමගන්න මම පියල් ජයසංක. ඔබ සැමට සුබ සතියක්.
දිලේපුර අහස මුදුනට වී බොහෝ පය ඇත ඒ පිනෙන්නද නිවන් පුරයද වී එදාම බිමේ අයිතිකාරිය එරන් සංගවිලිදවි
තියෙන්නේ සමුගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් සී සරලංකා නිෂ්පාදනය ඉදිරිපත් කිරීම සහ පටිගත කිරීම මහින්ද අත්තනායක. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට ශුභරාත්‍රියක්.
අමරිකා පොවා දිවියුෂ දරු කැලට හිමිත දොවා ගනිමින් රැට හීනෙන් තෙලෙඹු මල් සතුට අතක්